තෙරුවන් සරණයි. අද උතුම් වූ ඇසලපුර පසළොස්වක පොහෝ දවස. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු අදවන් පොහෝ දිනයක ප්‍රඥා ටීවී, මෙඩිටේෂන් ටීවී ඒකාබද්ධව අද දවස පුරාවටම විවිධ ආගමික වැඩසටහන් ඔබට සමීප කරන්නට සූදානම්ව සිටිනවා. CIB Holdings විජය සමූහ ව්‍යාපාර, ප්‍රඥා මාධ්‍යාලයේ සභාපති දේශමාන්‍ය KRG විජේසුන්දර මැතිතුමන්ගේ පූර්ණ අනුශාසනා පරිදි CIB Holdings විජය සමූහ ව්‍යාපාර ප්‍රඥා මාධ්‍යාලයේ විධායක අධ්‍යක්ෂ බුද්ධික විජේසුන්දර මැතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පූර්ණ අනුශාසනා පරිදි අද දවසේදී මේ ඇසල පුර පසළොස්වක පෝදා මේ දහම් වැඩසටහන් අපි ඔබට සමීප කරන්නේ. මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාවේ සදැහැති ධර්මදායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි D වික්‍රමරත්න මහත්මයා විසින්. එසේනම් සුපින්නතුනි, සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වැඩම කරවාගත් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ පිළිගන්නටයි සූදානම් වෙන්නේ. ත්‍රිපිටක ධර්මවේදී, ගෞරවය ශාස්ත්‍රවේදී, පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේ මැදිරියට පිළිගනු ලබනවා. ඒත් සමගින් අපි ආරාධනා කරනවා අප මහා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැඩ සිටින සම්බුද්ධ මන්දිරයේ වෙත මල් බඳුන පූජා කරන්නටත්, ඒ වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවවදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්ම ආරාධනාව සිදු කරන්නට අප අද දවසේ දායකත්වයේ දැක්වූ ඩී වික්‍රමරත්න මහත්මයා ඇතුළු පිරිසට ආරාධනා කරනවා. ඒත් සමගින් සුපින්වතුනි, අපි මෙතෙන් පටන් සද්ධර්මය ශ්‍රවණය කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනුතුන්ලා හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. මේ පිනුතුන් උමනාවක් ඇති, ධර්මයේ ගැන හැඟීමක් ඇති පිනුතුන්, අද දේශනාවට දායකත්වය මේ මාසිකව සිද්ධ කරන්නේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා ඇතුළු පින්වත් දරුවන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. පින්තුන්ට මේ දේශනාවේ කුසල් නිවන් දොරටුවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, සති සම්පජඤ්ඤී භික්කවේ අසති, සති සම්පජඤ්ඤ විපන්නස්ස හතූපනිසං හෝති හිරොත්තප්පං කියලා. යම් කෙනෙක්ගේ සිහිනුවන දුර්වල වුණොත්, ඒ සිහිනුවන දුර්වල වෙච්ච කෙනාගේ ලැජ්ජ බය නැති වෙලා යනවා කියලා. දැන් මේක උඩින් බැලුවාම කෙනෙකුට පොඩිවට පෙනුනට මේක බොහෝම ගැඹුරු ප්‍රකාශයක්. අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතූපනිසං හෝති හිරොත්තප්පං කියලා, සති විපන්න කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වදාලා. මේකේ අර්ථය තමයි, සිහිනුවන විපරීත වුණොත් අන්න එතන පින්වත්නි හිරියොතප් නැසී යනවා කියන එක. ඇත්තටම හිරියොතප්ප කිව්වහම ඔයාලා දන්නේ ලැජ්ජ බය කියන එක. ඒක හරි ගැඹුරු දෙයක්. ලැජ්ජ බය කියන එකේ ගැඹුරක් තියෙනවා. මිනිස්සු නිකන් ලැජ්ජ බයට හැදිච්ච කම කියලා කිව්වට ඒක ධර්මී බොහොම ගැඹුරට යෙදෙන්නේ. හිරියොත්තප්ප කියලා උකට කියන්නේ. නමුත් ඒක ගැඹුරු දෙයක්. බුදුරජාන් වහන්සේ වදාලා කොහොමද, සතිසම්පජඤ්ඤේ බික්කවේ අසති, සිහිනුවන විපරීත වුණොත්, සතිසම්පජඤ්ඤ විපන්නස හතුපනිසං හෝති, විපරීත වීම පදනම් කරගෙන ලැජ්ජ බය නැති වෙලා යනවා කිව්වේ. පින්වත්නි, සිහිනුවන යොදන්න ඕන වර්තමානයේ තුල විතරයි. සිහිනුවන යොදන්න පුළුවන් මේ මොහොතේ විතරයි. සිහිනුවන වැඩිමේ කුසලය මේ මොහොතේ යොදන්නේ නැති හැම වෙලාවකම ක්ෂය වෙලා යනවා. එතකොට සිහිනුවන අපි යොදන්නේ පින්වත්නි මේ අරමුණු ගැනීම මත. අරමුණු ගන්නකොට අගත්ත අරමුණේ කෙලෙස් සිඳින්ට උදව් කරන ප්‍රධාන දෙයක් තමයි සිහිනුවන කියලා කියන්නේ. එතකොට මේකේ වචන හතරකින් මේක ස්තෝරනවා. මොකද්ද වචන හතර? සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා. එතකොට සාත්තක සම්පජඤ්ඤ කියන එකෙන් බලන්නේ මේ මම අරමුණට මූණ දෙන විදිහ ඇතුළේ මාව නැසෙන්න පුළුවන්ද? තමන්ව නැසුණුත් වැඩන්නේ නේ. අපි ලෝකෙට කොච්චර යහපතක් කරලා වුණත් මාව විනාශ කරගෙන ලෝකෙට කරන යහපත බුද්ධ ශාසනයේ කවදාවත් ප්‍රශංසා කරන්නේ නැහැ. සාත්තක සම්පජඤ්ඤය කියන ස්වභාවයෙන් පෙන්නන්නේ මම මේ වැඩ කරන විදිය, හිතන පතන විදිය, මම මේ අරමුණු වලට මූණ දෙන විදියෙන් මාව නැසෙයිද? මාව නැසෙන්න පුළුවන්ද? ඊට පස්සේ පින්වත්නි ඊළඟ සම්පජඤ්ඤේ තමයි සප්පාය සම්පජඤ්ඤ. මම මේ අරමුණට මූණ දෙන විදිය මට විතරක් යහපතක් වෙලා බෑ. පරාර්ථයට යහපතක් වෙනවද? පරානුවාදයට ගැලපෙනවද? ඊට පස්සේ ලෝකානුවාදයට ගැලපෙනවද? ලෝකානුවාදයටත් ගැලපෙන්න එපා. උදාහරණයක් විදිහට මම මේ වැඩ කරන විදිය ධර්මයට කොච්චර ගැලපුණත් පොදු නීතියට ගැලපෙන්නේ නැත්තම් පොදු නීතියටත් ගැලපෙන්න එපා. ලෝකානුවාද පර්යායෙන් බලනවා. ඊළඟ එක තමයි, ඒ කියන්නේ අත්තානුවාද පර්යාය, ලෝකා පරානුවාද පර්යාය, ලෝකානුවාද පර්යාය සහ ධම්මානුවාද පර්යාය. තමන්ගේ යහපතද, ලෝකයේ බාහිර පුද්ගලයන්ට වෙන යහපතද, ලෝකයේ යහපතද? අන්තිමටම බලනවා, හරි මේ ඔක්කොම යහපතක් වුණත් ධම්මානුවාද පර්යාය, මේක මම මේ අරමුණට මූණ දෙන විදිය ධර්මයට ගැළපෙනවද කියලා බලන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මෙහෙම ගැළපෙනවා නම් ඒ ගැළපෙන මට, ඒ කියන්නේ අත්තානුවාදයේද, පරානුවාදයේද, ලෝකානුවාදයේද, ධර්මානුවාදයේද, මේ හතරටම ගැළපෙන මට්ටමකදී තමයි පින්වත්නි සප්පාය සම්පජඤ්ඤ කියන එක වැඩෙන්නේ. සම්පජහනකාරී භවය හතරක් තියෙනවා. ඊළඟ එක තමයි ගෝචර සම්පජඤ්ඤ. මම මේ මොහොතේම බිඳී යන බව පිළිබඳ ඇතුලේ සියුම් නුවණක් තියනවාද? කියන්නේ මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැති බවට මා තුල සිහි නුවණක් පුංචි නුවණක් තියනවාද? සිහි නුවණ නෙමෙයි ඒකට කියන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. මේ මොහොත මේ මොහොතේම නිරුද්ධ වී යනවා. ඒක ඊළඟ මොහොතේ හටගන්නේ නැහැ. ඊළඟ මොහොත අලුත් අවකාශයක් හම්බ වෙන්නේ. කියන මේ බිඳීම සහ බිඳීම මත උපදිනකම, බිඳීමත් එක්ක ආය අලුතෙන් උපදිනකම පිළිබඳ මා තුල නුවණක් තියනවාද? ඒකට කියන්නේ මොකද්ද? ගෝචර සම්පජඤ්ඤ. ගෝචර සම්පජඤ්ඤ. අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ මේ මොහොත ඊළඟ මොහොතේ ආය අලුත් මොහොතක් හටගන්නේ අනිත්‍ය වීම නිසා නේද කියලා. එතකොට අර අනිත්‍ය වීම කියන එක හරිම රසවත් දෙයක් විදියට දැනෙන්න ගන්නවා. දැන් අනිත්‍යයි කිව්වම නිකන් මූණත් එක්ක ඇඹුල් වල යන මට්ටමක් නේ අපිට තියෙන්නේ. කොයි වෙලෙත් අනිත්‍ය ගැන කියනවා අරව මේවා කියලා අපිට බණින අයත් ඉන්නෝනේ. අනිත්‍ය වීම නේද හැම මොහොතක්ම අලුත් කරලා දෙන්නේ. හැම වෙලාවකම අලුත් කරන්නේ අනිත්‍යතාවය නේද කියලා. මේ අනිත්‍යතාවය කියන්නේ හාත්පස ගරහිත තත්වයක් නොව අතිශයින්ම මధుර තත්වයක් විදිහට මේ අනිත්‍යතාවය කියන එක. ඇයි දැන් අනිත්‍ය වෙන්නේ නැත්තම්, පින්වත්නි, මේට පෙර මොහොත අනිත්‍ය වුනේ නැත්තම් කොහෙද මේ අවස්ථාව ආයේ උදා වෙන්නේ? මේ අනිත්‍යතාවයේ විසින් ලෝකේ නැවුම් කරනවා නේද, ප්‍රබෝධමත් කරනවා නේද, ලෝකේ අලුත් කරනවා නේද වගේ එකක් කියනවා. ඔන්න ඔය හතර පැත්තෙන්ම හිතන්න පුළුවන් නම් එතන මහා පුදුම දියුණු මිනිසෙක්, අපගේ බුදුරජාණන් හරියට අගය කර මිනිහෙක් බවට අපට පත් වෙන්න පුළුවන්. එතකොට එක පළවෙනි එක මොකද්ද? පළවෙනි දේ තමයි පින්වත්නි, අපේ ජීවිතයේ තියෙන්න ඕන මූලික වශයෙන්ම සාත්තක සම්පජාඤ්ඤ කියලා එක. මේක මම කියන්නේ ගැඹුරු පැත්තක් මේකේ. සම්පජානකාරී භවයේ සාත්තක සම්පජාඤ්ඤ. එතකොට සාර්ථක සම්පජඤ්ඤ කියන එකෙන් අපි බලන්නේ මොකද්ද? ඒ සාර්ථක සම්පජඤ්ඤ කියන එකෙන් අපි බලන්නේ හැම වෙලාවකම තමන්ව නැසෙන්නේ නැතුව ඉන්න ඕන. මම නැසුනොත් මොනවා කළත් වැඩක් නැහැ. ලෝකානුවාදයට බැලුවත් වැඩක් නැහැ. පරානුවාදයට බැලුවත් වැඩක් නැහැ. ඇයි? මම නැසෙන්නේ නැතුව ඉන්න ඕන හැම වෙලාවකම. මට හැම වෙලාවකම මුහුණ දෙන්න වෙලා අරමුණු වලට මාව නැසිලා නම් හරියන්නේ නැහැ. ඊළඟට ඒ පුද්ගලයා තුළ සප්පාය සම්පජඤ්ඤ. සප්පාය සම්පජඤ්ඤ කියන්නේ අත්තානුවාදයට, පරානුවාදයට, ලෝකානුවාදයට, ධම්මානුවාදයට අනුව විමසා බලනෝ. එතකොට ඒක වැඩෙනකොට යා බලන මොකද්ද? ගෝචර සම්පජඤ්ඤ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැති බව මට දකින්න පුළුවන්ද? මේ මොහොත අදාළ වන්නේ මේ මොහොතට විතරයි, ඊළඟ මොහොතට අදාළ නැහැ. එනිසා මේ මොහොත මේ මොහොතේම නිරුද්ධ වී යන බව දකින්න පුළුවන්ද? ඒ නිරුද්ධ වී යන්නේක ඇතුළේ ඊළඟ මොහොත උපදින්නේ අනිත්‍ය වීම නිසා නේද කියලා අනිත්‍යතාවය හාත්පස පිළිගැනීමක් ඇති වෙනවා. අසම්මෝහ සම්පජඤ්ඤයකට කියන්නේ මෙන්න මේ කාරණා හතර ඔස්සේ ඔයාලා ලෝකයට එකතු වෙනවා නම්, ගනුදෙනු කරනවා නම් මොන පිරිහිච්ච තැනක හරි කමක් නැහැ. ඔය පින්නතුන්ලා කවදාවත් අනාරක්ෂිත වෙන්නේ නැහැ. හරියට රැකිනවා. මේ හතර මෙන්න මේ හතරෙන් සමන්නාගත වෙච්ච තත්වයට කියනවා මොකද්ද? සති සම්පජඤ්ඤේ වික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතෝපනි සංහෝති හිරොත්තප්ප. මෙතන හිරියොත්තප්ප කියන්නේ මොකක්ද දන්නවද? පින්වත්නි, ලැජ්ජා බය කියන එකනේ. එයා තුළ උපදිනවා අභිනන්. දැන් අපි තුළ ලෝකේ අර මුණ ගැහෙන මට්ටම තුළ අපි තුළ ප්‍රකට වෙන දෙයක් තියෙනවා, අභිනන්දනය. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන අවකාශය. ඒ කියන්නේ ලෝකයට බැස ගැනීම, ලෝකයට බැසගෙන ලෝකයේ බැසගත් එක ඇතුළේ එයා තුළ හැසිරීම, වාචසිකව හැසිරීම. ඒ හැසිරෙනකොට ඒ ලෝකය පිළිබඳ මෝහයෙන්, මුලාවකින් ලෝකෙට බැස ගැනීම. දැන් අපේ ජීවිතය තුළ වෙන දෙයක් මොකද්ද? නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔය අවකාශය තමයි අපිට හැම වෙලාවකම අපි හොයන්නේ. සා අපේ සිතට අදාළ තත්ත්වය මොකද්ද? නන්දති, ලෝකයෙන් සතුටු වෙන්න උත්සාහ කරනවා. අභිනන්දති, අතිශයින්ම ලෝකෙන් සතුටු වෙන්න උත්සාහ කරනවා. සතුටු වෙන්න හදනවා, අතිශයින්ම සතුටු වෙන්න හදනවා. නන්දති අභිනන්දති අජ්ජෝස අනන්දති අභිනන්දති අභිවදති. ඒ සතුටු වෙන එක ඇතුළේ යාට කතා කරන්න එයාගේ කතාවක් තියෙනවා. ලෝකයේත් එකතු වෙන ප්‍රධාන තැනක්නේ වචන කියන්නේ. නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. බැසගෙන ඉන්නවා, සතුටු වෙමින්, අතිශයින්ම සතුටු වෙමින්, විවහාරයෙන් බැසගෙන ඉන්නවා. මෙන්න මේ බැසගෙන ඉන්න කමක් අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව මතුවෙනවා. මෙන්න මේ සමස්ත කතාවට අපි කියනවා, දැන් මේ විදිහේ තත්ත්වයක් තමයි අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. මෙතන මේ හිරියොත්තප්ප කියලා කියන්නේ එයා හැම වෙලාවකම ඒ බැසගෙන ඉන්න එක ඇතුලේ අර නන්දති නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මෙතන බැසගෙන ඉන්නවා කියන එක හඳුන්වන්නට තමයි අජ්ජෝසාය තිට්ඨති කියන එක පාවිච්චි කරන්නේ. එතකොට නිකම්මද බැසගෙන ඉන්නේ? නෑ, නිකම්ම නෙමෙයි. සතුටු වෙමින්, අතිශයින් සතුටු වෙමින්, අභිවදනය කරමින්. වදති කියන්නේ කතා කරනවා කියන එකනේ. ඒ බැසගත්ත දේවල් ඇතුළේ යාට කතා කරන්න යාගේ කතාවක් තියෙනවා. එතකොට මේ බැස ගැනීම මේ සමස්ත ක්‍රියාවලිය තුළ මේ විදිහට තමයි බැසගන්නේ. නන්දති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. ඒතර බැසගන්න එකට තමයි අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ. මෙහෙම බැසගෙන ඉන්නකොට අර නන්දති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියන එක ඇතුලේ එයා සතුටු වෙන, අතිශය සතුටු වෙන, කතා කරන, බැසගෙන ඉන්න මට්ටම ඇතුලේ එයාට රාග ද්වේෂ මෝහ පදනම් වෙලා නම්, එයා සතුටු වෙන්නේ රාග ද්වේෂ මෝහ පදනම් වෙලා නම්, එයා අතිශයින්ම සතුටු වෙන්නේ රාග ද්වේෂ මෝහ පදනම් වෙලා නම්, අභිවදති එයා කතාබස් කරන්නේ රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන නම්, අජ්ජෝසාය තිට්ඨති එයා බැසගෙන ඉන්නේ රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන නම්, අන්න ඒ බඳු රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන සතුටු වෙන, අතිශයින් සතුටු වෙන, කතා බස් කරන, බැස ගැනීම කෙරෙහි ඒ පුද්ගලයා තුළ ඇතිවෙනවා පින්වත්නි ලැජ්ජාවක්. ඕකටයි ලැජ්ජා කියලා කියන්නේ. බුද්ධ ශාසනේ ඔය ලැජ්ජා වෙන්න ඕන කියලා කියන්නේ ඔන්න ඔකට. එතකොට බය කියන්නේ, හිරි ඔත්තප්ප කියන්නේ. බය කියන්නේ එයා හැම වෙලාවකම ඒ කියන්නේ කාටවත් එයා බය නැහැ. එයා හරි ස්වාධීන කෙනෙක්. එයා බය වෙන්නේ නැහැ කාටවත්. එතකොට මේ බය කියන්නේ මේ රාගය පදනම් කරගෙන, ද්වේෂය පදනම් කරගෙන, මෝහය පදනම් කරගෙන අපි තුල පින්වත්නි රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන අපේ ජීවිතවල යම් ආකාරයක මතුවෙනවා නම් සතුටු වීමක්, අතිශයින් සතුටු වීමක්, කතාබස් කිරීමක්, බැස ගැනීමක් මතු වෙනවා නම් රාගදේශමෝ පදනම් වී පවතින නිසා රාගදේශමෝ ඇසුරු කරගෙන අකුසල ධර්මයන්ගේ වැඩිම ගැනයි එයා බය ඇති වෙන්නේ. ලැජ්ජා බය කියන්නේ ඒ රාගදේශමෝ පදනම් කරගෙන සතුටු වීම, අතිශයින් සතුටු වීම, කතාබස් කිරීම, බැස ගැනීම තුලින් එයා තුල ප්‍රකටවන අකුසල සංස්කාරයන්ටයි එයා බය වෙන්නේ. අකුසල එන ලැජ්ජාව කියන්නේ අකුසලයට, බය කියන්නේ අකුසල ධර්මවලට. අන්න බලන්න. දැන් සාමාන්‍ය විවහාර කරන ලැජ්ජා බය කියන එක නෙමෙයි. හොඳට බලන්නකෝ පින්වත්නි මේ දෙක අතර තියෙන කොච්චර ගැඹුරු ගැළපීමක්ද තියෙන්නේ කියලා බලන්න. පුදුමාකාර ගැඹුරු ගැළපීමක් තියෙන්නේ. ඒක හරිම ලස්සන ගැළපීමක්. බලන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ යෙදුම සතිවිපන්න සූත්‍රය වගේ දේශනාවල තියෙනකොට අපිට මෙච්චර ගැඹුරුයි කියලා පේන්නේ. එතකොට මොකද්ද? අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හෝතුයි හතූප නිසං හෝති හිරොත්තප්පං. හිරියොත්තප්ප කියන්නේ මොකද්ද? එතකොට දැන් එතකොට සතිවිපන්න සති සම්ප මේ සිහිනුවන විපරීතයි කියන්නේ මොකද්ද? සාත්තක සම්පජඤ්ඤ නැහැ. මොකද්ද සාත්තක සම්පජඤ්ඤ කියලා කියන්නේ? තමන්ව නසාගෙන ලෝකේ වැඩ කරලා වැඩන්නේ. හැම වෙලාවකම ලෝකේ ගනුදෙනු කරද්දී, සමාජ සේවය කරද්දී, වැඩ කරද්දී පින්වත්නි තමන්ව නම් නසා ගන්න එපා. තමන්ව රැකෙන්න ඕන පළවෙනි එක. ලෝකේ රකින්න කෙනෙක් වෙන්න එපා. දරුවෝ රකින්න කෙනෙක් වෙන්න ඉස්සලා තමන් රැකෙන්න. ඔය තමන්ව වෙනසිලා දරුවෝ රැකලා වැඩන්නේ නෑනි. පින්වත්නි හොඳට මතක තියාගන්න මේ වාක්‍ය ඇති කෙනෙකුට ධර්මයට ගොඩ වෙන්න. එතකොට සාත්තක සම්පජඤ්ඤ කියන එකේ ගැඹුර මොකද්ද? මං මාව නසාගන්නේ මොකක් වුණත්. මං මාව නම් වනසගන්නේ නැහැ කියන අදහස ඇතුලේ තමයි යා වැඩ කරන්නේ. සමහර සංඝයා නිසා තමන්ව වනසගත්තයි නැද්ද මේ මහ පොළොවේ ඉන්නවා? හාඳුරුරු නිසා. සමහර මිනිස්සු අකුසල් කරලා තියෙන්නේ හාමුදුරුවරු නිසා. ඒ කියන්නේ පැවිද්දෙක් පවා අපිට අකුසල් වැඩෙන්න උපකාර වෙන්න පුළුවන්. එහෙනම් එතනින් මෙහා පැත්තේ කතා ගැන ආයේ බලන්න දෙයක් නැහැ, කතා කරන්න දෙයක් නැහැ. මොනවා කළත් තමන්ගේ යහපත වනසා ගන්න එපා. ඒක තමයි තමන්ගේ යහපත. එතකොට හැම වෙලාවකම සාර්ථක සාර්ථකත්වය කියන්නේ ඒකට. සාර්ථක කියන්නේ සාර්ථක කියන එකනේ. සාර්ථකත්වය කියන්නේ යම් ආර්ථික ශක්තියක්ම නෙමෙයි. පිරිසක් ඉන්නවා කියන එකම නෙමෙයි සාර්ථකත්වය කියන්නේ. උගත්කමම නෙමෙයි. මම කොච්චර මට ලෝකයේ හම්බ වෙනකොට අරමුණු උත් එක ගනුදෙනු කරද්දී මං කොච්චර මාව වනසන් නැතුව මාව අවුල් කරගන්න නැතුව ගනුදෙනු කරනවද? ඒක හරිම වටිනා දෙයක් පින්වත්නි. එතකොට මේ පින්වත්නි මේ සප්පාය සම්පජඤ්ඤ කියන්නේ අත්තානුවාදයෙන් බලනවා, ධම්මානු අත්තානුවාදයෙන් බලනවා, පරානුවාදයෙන් බලනවා, ලෝකානුවාදේ. මම පින්වත්නි කොච්චර හොඳ වුණත් මේ පවතින නීතියට මම යටයි. ලෝකානුවාදේනුත් බලනවා. මේ ලෝකයේ බුදුරජාණන්සේකනි වදාලේ මහණෙනි, භික්ෂුවක් වුණත් පවතින නීතියට අවනත වෙන්න ඉස්සල්ලා. ඇයි ලෝකානුවාදේ අවුල් වුණොත් එහා අමාරු වැටෙනවා. ආයි පිළිවෙත් පුරා ගන්න හම්බෙන්නේ නැහැ. පැවිද්දක් දියුණු කරගන්න බෑ. හිරගෙවල් වලයි ලඟින්ද වෙන්නේ. නෑ මම බුද්ධ වචනයට අනුවයි වැඩ කළේ. මගේ කිසි වරදක් නෑ කිව්වට මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයකට ඔළුව නමන්නේ. මම ධර්මය ඇතුලේ හිටියේ කියලා කිව්වට වැඩන්නේ. එතකොට ඇයි ලෝකානුවාදේනුත් බලන්න ඕන. ඊට පස්සේ ධම්මානුවාදේනුත් බලනවා. අත්තානුවාදයෙන් බලනවා, පරානුවාදයෙන් බලනවා. ඒ කියන්නේ ලෝකයටත් යහපතක් වෙන්න ඕන. මේ ඉන්න ශාලාවට ආපු අය පෙලාගෙන මම බණ කියලා හරියන්නේ නෑ. මං කතා කරන වචන වලින් ඔයාලගේ సంతානිය අවුල් වෙන්නේ නැතුවේ තියෙන්න ඕන. පරානුවා දැන් සමහර පැවිදි අය ඉන්නවා. හරියට මිනිසුන්ගේ හිත පෙළනවා. මිනිසුන්ගේ හිත තුවාල කරනවා. සමහර අය. ඒ පරානුවාදේ නෑ. ලෝකානුවාදීනුත් බලනවා. මම මේ විදියට කතා කළොත්, මේ විදියට වැඩ කළොත්, මේ විදියට ගනුදෙනු කළොත් ඒක කොයිතරම් මේ පවතින රාජ්‍ය නීතියට අනුගතයිද කියලාත් බලනවා. ඊට පස්සේ ධම්මානුවාද ධර්මීය අනුවාදේනුත් බලනවා. බුදුරජාණන් වහන්සේ මේකට කොච්චර ප්‍රශංසා කළාද, ගැරහුවාද කියලාත් බලනවා. අත්තානුවාදයේ අත්තානුවාදයේ පරානුවාදයේ ලෝකානුවාදයේ ධම්මානුවාදයේ කියන අනුවාදයෙන් කියවා ගන්න එක ට අපි කියනවා මොකද්ද? ඒකට කියනවා පින්වත්නි සප්පාය සම්පජඤ්ඤ කියලා. ගෝචර සම්පජඤ්ඤ කියන්නේ මොකද්ද එතකොට? මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැනේ. මේ මොන මට්ටමේ වුණත් මේ මොහොතට මේ මොහොතේ විතරනේ එකතු වෙන්න වෙන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. ඊළඟ මොහොත ආය අලුත් මොහොතක්. ගෝචර අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ ඊළඟ මොහොත උදා වෙන්නේ අනිත්‍යතාවය නිසා නේද කියලා බලනවා. ඒ අනිත්‍යතාවය කියන්නේ අලුත් කරන, නැවුම් කරන, ප්‍රබෝධමත් කරන ලස්සනම වචනේ අනිත්‍යතාවයේ විදියට දාට පේනවා. අනිත්‍යතාවයේ තරම් මිහිරි වචනයක් මේ මහ පොළොවේ නැහැ කියලා දැනින්න ගන්නවා. අපිට දැනෙනවද? එහෙම නැහෙනි. මේ මහ පොළොවේ අනිත්‍යතාවයේ තමයි මං අහපු ලස්සනම වචනේ කියලා ඔයාලට දැනෙනවා නම් ඒ දැනෙන්නේ පින්වත්නි අසම්මෝහ සම්පජඤ්ඤය නිසා. අනිත්‍යතාවය කියන එක තරම් තමන්ව සිසිල් කරන වචනයක් නැති බවට තමන්ගේ හැමමස්ලේ නහර ඇට මිදුළු වලට දැනෙනවා නම් ඒ දැනෙන එකට අපි කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය. ඒක අසම්මෝහ සම්පජඤ්ඤයට අදාළ தত্ত্বයක්. මෙන්න මේ විදියට වාසය කරනකොට මේ தත්ත්වේ නැති වුණොත්, මේ කියාපු தත්ත්වේ නැති වුණොත් අසති අසම්පජඤ්ඤ හතූප නිසංහෝත හිරොත් ලැජ්ජා බය නැතිවෙයි. ලැජ්ජාව ඇති වෙන්නේ මොකටද? මෙතන මේ ලෝකයේ සිහිනුවන නැති වුණාම වෙන්නේ මොකද්ද? නන්දති. එයා ලෝකෙන් සතුටු වෙන්න බලනවා. අරමුණු වලින් සතුටු වෙන්න බලනවා. අබිනන්දති. අරමුණුත් එක්ක අතිශය සතුටු වෙන ඒවා හොයනවා. ඒකනේ අපි හැමදාම ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ ඔය කෑල්ල විතරයිනේ. අබිවදති. අරමුණු එක්ක එකතු වෙන එක ඇතුලේ කතාබස් කරනවා, සාකච්ඡා කරනවා, කතා කරනවා. අභිවදති අජ්ජෝසායතිට්ඨති. අරමුණු වලට බැහැ ගන්නවා හිතින්. ධර්මය පේන්නේ නැති මට්ටමට බැහැ ගන්නවා. ඒකනේ අපිට දරුවෝ ගැන, බිරිඳ ගැන, ස්වාමියා ගැන, අම්මා තාත්තා ගැන හිතනකොට ලෝකේ පේන්නේ නැතුව යනවනේ. අජ්ජෝසායතිට්ඨති. බැසගෙන ඉන්නවා. ඒ බැසගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ බැසගෙන ඉන්න එක බැසගෙන ඉන්නේ රාගදේශ මෝහ පදනම් කරගෙන නම්. ඒ රාගදේශ මෝහ පදනම් කරගෙන සතුටු වෙන එක, අතිශය සතුටු වෙන එක, කතා බස් කරන එක බැසගෙන ඉන්න එකට එයා මොකද වෙන්නේ? හිරි. එයාට හරි ලැජ්ජයි ඒකට. ඒකටයි ලැජ්ජ වෙන්න ඕන. බය ඇති වෙන්නේ මොකටද? රාගදේශ මෝහ පදනම් කරගෙන නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති වුණොත් ඒකෙන් රැස් වෙන අකුසල සංස්කාරය. ඒ අකුසල සංස්කාරයේ මාව සතර අපායට තුන් භවයේ විවිධ අනාථ තැන්වලට අරන් යනවා කියලා ඒකට බය වෙනවා. එහෙනම් හිරි කියන්නේ අකුසලයට, ඔත්තප්ප කියන්නේ අකුසල ධර්මවලට. අපිට නිකන් බලන්න පින්නත්නි, මෙච්චර කල් අපි ලැජ්ජා බය කියලා හිතුවේ කොච්චර පුංචි දේවල් වලටද? ලැජ්ජ බය නැති ළමයි, ලැජ්ජ බය නැති මිනිස්සු කී කී කතා කරපු එකට වඩා මොන තරම් ගැඹුරක් තියනවද? එතකොට හිරොත්තප්පං අසති, අකුසලයට ලැජ්ජාව නැත්තං, අකුසල ධර්මවලට බය නැත්තං, අන්න ලැජ්ජ බය කියන්නේ ඕකට. අකුසලයට බය නැත්තං, අකුසල අකුසලයට ලැජ්ජ නැත්තං, අකුසලයන් නිසා පැන නගින ධර්මවලට බය නැත්තං, හිරොත්තප්පං හතූප නිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. එයාට නැසෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරේ නැසෙනවා සීලේ අවුල් යාගේ. ඉන්ද්‍රිය සංවර සීලේ අවුල් වුණාට පස්සේ පින්වත්නි, මෙතන සීලය කියන එක ඇතුලේ ඉන්ද්‍රිය අසංවරය ඇතිවෙන්න ඇතිවෙන්න එයා තුල සම්පූර්ණයෙන් සීලේ කැලැල් වෙලා යනවා, අකුසල් වැටෙනවා. සීලය තුල පවතිනවා ඊටා විශේෂ අවකාශයක්, කුසල සීලය කියලා. සීලේ නිවන් මඟට උදව් කරන එක කුසල සීලය. ඒ කුසල සීලය කියන එක ඉන්ද්‍රිය සංවරයත් එක්ක, ඉන්ද්‍රිය සංවර සීලයත් එක්කම මතුවෙනවා වැදගත් දෙයක්. මොකද්ද? ප්‍රත්‍යසන්නිසෘත බවක් සහ ආජීව පාරිශුද්ධිය. එතකොට යම් කෙනෙක් තුල ඉන්ද්‍රිය සංවරය ආවට පස්සේ මේ වගේ හොඳ පදනමකින් ඉන්ද්‍රිය සංවරය ආවා. මොකද්ද? එයා තුල සති සම්පජඤ්ඤයේ පවතිනකොට අකුසලයට ලැජ්ජාවත්, අකුසල මූලයට බයත්, අකුසල මූලයට බයත්, අකුසල ධර්මවලට ලැජ්ජා, අකුසලයට ලැජ්ජාවත්, අකුසල මූලයට බයත් ඇති වුණාම අන්න එහෙම ගන්න. අකුසලයට එයාට ලැජ්ජාව ඇති වෙනවා, අකුසල් නිසා පැන නගින අකුසල ධර්මවලට බය ඇති වෙනවා නම් එයා තුල මතුවෙනා තත්වයක් මොකද්ද? එයා තුල මතුවෙනවා ඉන්ද්‍රිය සංවරෝ, ඉන්ද්‍රිය සංවරය. ඒතර මෙතන ඉන්ද්‍රිය සංවරය කියලා මෙතන අදහස් කරන්නේ ඉන්ද්‍රිය අරමුණු එක්ක අභිජ්ජා දෝමනස්ස කියන දෙක නැතුව පුළුවන් තරම් ඉන්ද්‍රිය අසුරු කරන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. මෙන්න මෙතනින් තවත් දෙකකට උදව්ව ගන්න ඕන. ඒ ඉන්ද්‍රිය සංවරයත් එක්ක ආජීව පාරිශුද්ධයයි ප්‍රත්‍යසන්නිසෘත බවයි දෙකම ගන්න ඕන. ඒ දෙකෙන්ම සමන්නාගත් උනාම ඒකට කියනවා මොකද්ද? කුසල සිල් කියලා. ඒකට කියන්නේ කුසල සීලය කියලා. දැන් හොඳට බලන්න, මෙච්චර වෙලා කියපු එක සිහිනුවන තිබ්බොත් හතූපනිසං හෝති හිරොත්තප්ප. එතකොට සීනුවන කිව්වේ සාත්තක සම්පජඤ්ඤ. සාත්තක සම්පජඤ්ඤ කියන එක අපි දැන් ආයෙත් කෙටියෙන් කියමු. මොකද මේවා ඇත්තට වැදගත්. නිවන් මඟට නෝ සෝවාන් වෙන්න ඕන නම් මේවා පුරුදු කරන්න ඕන. එතන මේ පින්වත්නි සාත්තක කිව්වේ තමන්ව වනස ගන්න නැතුව ඉන්න බලනවා. මොන සමාජ සේවය කළා. ඊට පස්සේ සප්පාය සම්පජඤ්ඤ කිව්වේ අත්තානුවාදය, පරානුවාදය, ලෝකානුවාදය, ධම්මානුවාදය කියන හතර අනුවාදයෙන් බලනවා. එතකොට එයා පුළුවන් තරම් පරිසං. ඇත්තටම ඒ කෑල්ල විතරක් තිබ්බොත් දුගතිය යන්නේ සුගතිය යනවා. බය වෙන්න නම් එපා. මෙන්න මේ ඉස්සරහට කියන එකක්වත් ඕනේ නැහැ. ඔය ටික තිබ්බොත් සුගතිය යනවා. ඒක නිසා හතූපනිසං හෝති හිරොත්තප්ප. ලැජ්ජ බය නැහැ කියලා මේක කියනවා. මොකද්ද ලැජ්ජාව කියන්නේ? ඔය පින්නතුන්ලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට, අපිට ලෝකෙ ගනුදෙනු කරනකොට අපි ඇතුලේ වෙන්නේ මෙච්චරනේ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔච්චරයි වෙන්නේ. අපි සතුටු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? කාම ලෝකේ ඉන්න නිසා. හරි පුදුමයි මේ හිත. වයසට යෑමෙන් නම් දුක ඉවර වෙන්නේ නැහැ. වයසට අවුරුදු 85 මට මේ ළඟදී එකෙක් මට කිව්වා අවුරුදු 85යි කිව්වා. වයස අවුරුදු 85ක් වෙනවා කිව්වා. එයා මට කිව්වා ඒ ඒ කියපු කෙනා බොහොම සද්ධාවන්ත කෙනෙක් කියලා. හරිද? 85යි. බොහොම දැන උගත් ඥාන සම්ප්‍රයුක්ත කෙනෙක්. මට කිව්වා අර මේ මේ මොකක් හරි අසනීපයකට ෆිසියෝതെරපි කරන්න ඇවිල්ලා තරුණ කෙනෙක්. එයා මේ තමන්ගේ ඇඟ ස්පර්ශ කරනකොට මට ස්වාමිනී රාගසිත ඇති වුණා කිව්වා. මේ මට කියපු කතාවක් මම මේ කියන්නේ. මට ස්වාමීන් වහන්සේ රාගසිත ඇති වුණානේ කවදාවත් නැතුව. එහෙනම් මේ සිත වයසට යෑමෙන් නම් කෙලස් අඩු වෙන්නේ නැහැ. හැමෝගෙම සිත්වල ඉතින් මං කියන්නේ ඒ ඒ කියපු කෙනා කොච්චර දක්ෂද කියලා මට හිතුණා. මට කවුරුත් එහෙම කියලා නැහැ. එයා කොච්චර දක්ෂද කියලා මට හිතුණා. ඇයි? එයා මට කිව්වා මං ස්වාමීන්වහන්සේ ඒක ඒ වෙලාවෙම ප්‍රකට කරගත්තා. ස්වාමීන්වහන්ස මම වගේ වයසට ගියපු කෙනෙක් මේ කතාව කියන එක නුසුදුසුයි කියලා ඔබ වහන්සේට උනත් හිතෙන්න පුළුවන්. මං ඔබ වහන්සේට කියන්නේ ස්වාමින්වහන්ස වයසට යෑමෙන් කෙලෙස් අඩු වෙන්නේ නැහැ ස්වාමින්වහන්ස. මම මගේ අත්දැකීම කියන්නේ සනස මං ඒක දැක්ක මගේ හිතෙන්. දැන් වෙන කෙනෙක් නම් ඕක කියයිද අපිට? ප්‍රකට කරන්නේ නැහනේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අපෝයි මොන වගේ කෙනෙක්ද ඒ වයස අවුරුදු 85ක් ගින් කියලා ඔයාලා හිතුවට ඒ කාමලෝකේ මිනිසුන්ගේ හිතේ හැටි ඔය ඔක්කොගේම හිත එහෙමයි. අපි ඔය ප්‍රකට කරන්නේ නැහැ. නමුත් ඒ කෙනා කියපු කෙනා මං ඒ කියන්නේ මම කියන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් කියන්නේ නැතුව මම මේ කියන්නේ. එච්චර මම ඒ කෙනාව මතු කරන්නේ නැතුව මම මේ කියන්නේ. මං ඒ කෙනා කියලා කියන්නේ ඒකයි. එයා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් කියන්නේ නැතුව මං කියන්නේ. ඉතින් එයා මට කිව්වා මා ඒ කියන්නේ එයාගේ අර තිබුණු අපහසුතාවය වෙනුවෙන් ගෙන්නුයි කියලා කිව්වා. ඒ කෙනා මේ මගේ ස්පර්ශ කරද්දී අතපය තරුණ කෙනෙක් කිව්වා එයාවේ. එයා ස්පර්ශ කරද්දී මට උහුලන්න බැරි විශාල රාග දැවිල්ලක් හිතේ හැටගත්තා කිව්වා. ඉතින් මං ඒ වෙලාවෙම මගේ හිතට ස්වාමිනස් ගරහා කරන්න උත්සාහ කළා. හරි අමාරුයි කිව්වා ඒක දරන්න. ඉතින් යා මට කිව්වේ ලස්සන දෙයක් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලාට මේ අත්දැකීම තේරෙන්නේ නැති නිසායි කියන්නේ. ඒ කියන්නේ යා මහපොළේ අවුරුදු 85ක් හිටපු කෙනෙක්නේ. යා මට කිව්වා මං 85ක් ඉඳලා මේ කියන්නේ. සානන්ත පරිණත වීමෙන් නම් කෙලස් ඉවර වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් සනස අඩු වෙන්නේ නැහැ. ඉතින් මම මගේ සිත අඳුනාගත්ත එකයි මං ඔබ වහන්සේලා මේ කියාපු ධර්මයට පින් සිද්ධ වෙන්න මම මගේ සිත අඳුනාගත්තා. ඒ අඳුනාගත් එකයි ස්වාමීනි මම මේ ප්‍රකට කරන්නේ කියලා කිව්වා. ඉතින් හැමෝගෙම සිත් එහෙමයි. ඒ නිසා ඔය පින්නතුන්ලා හිතන්න එපා ඒ කාලේ වගේ නෙමෙයි මං දැන්. මට දැන් පුළුවන් යම් පාලනයකට යන්න කියලා ඔයාලා හිතන්න එපා. එහෙම වුණොත් ඔයාලා ආයෙත් සිතට මුලා වෙනවා. හැබැයි ධර්මයේ ස්ථාවරයට ගියොත් මේ ධර්මයේ මේ සිහිනුවන ස්ථාවර වෙලා ඒකෙන් හිරියොත්ප්ප කියන එක ඇති නොවන ආකාරයට පරිස්සම් වුණොත්. එතකොට හිරියොත්ප්ප කියන්නේ මොකද්ද? අර සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කාම භූමියේ මේ කාම ලෝකේ මනුස්සයෙන් මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපි ගිහිද පැවිදිද ආදාල නැහැ. අපි පුරුදු වෙලා ඉන්නේ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසායිතිටද බැස ගන්නේ ওই වචන තුන පදනම් කරගෙන සතුටු වෙනවා නන්දනය කරනවා. අභිනන්දති අතිශයින්ම සතුටු වෙන අරමුණු අපිට හම්බ වෙනවා. ගොඩා ඒ කියන්නේ ඒවා නිකන් සතුටු කරනවා නෙමෙයි අතිශයින්ම සතුටු කරනවා ඒ අරමුණු. එක්ක රූපයක් වෙන්න පුළුවන්, එක්ක සින්දු කටහඬක් වෙන්න පුළුවන්, එක්ක සුවඳක් වෙන්න පුළුවන්, එක්ක රසයක් වෙන්න පුළුවන්. එක එක ඒවා අපි සතුටු කරනවා, අතිශය සතුටු කරනවා, අභිනන්දති අභිවදති. ඊට පස්සේ අපි ඕක ඇතුලේ කතාවට යනවා, කතාවට වැටෙනවා. අජ්ජෝසාය තිට්ඨති. ඔන්න ඔය වචන තුන පදනම් කරගෙන බැස ගන්නවා. ඒ බැස ගන්නකොට රාගේ පදනම් කරගෙන ද්වේෂේ මෝහයේ පදනම් වුණොත් ඒ රාග දේශ මොහ පදනම් කරගෙන සතුටු වීම, අතිශය සතුටු වීම, බැස ගැනීම කියන අත්දැකීම රාග ඒ කියන්නේ කෙනෙක් අහන්න පුළුවන්. ඒතකොට රාග දේශ මොහ නැතුවත් සතුටු වෙන්න පුළුවන්ද? පුළුවන්. ඇයි ධර්මයේ කියනකොට එහෙම නන්දති සතුටක් ඇති වෙන්නේ? අභිනන්ද අතිශය සතුටු වෙනවා ධර්මයේ. ඒ ධර්ම විතර්ක වලට ආයේ බැහැගෙන ඉඳ හිතනවා. අජ්ජෝසාය තිට්ඨති. ඒක රාගේ පදනම් වෙන්නේ නැහනේ. දේශේ පදනම් වෙන්නේ නැහැ. මෝහයේ පදනම් වෙන්නේ නැහැ. යථා භූතයයි පදනම් වෙලා තියෙන්නේ. එනිසා රාගදේශ මොහ පදනම් වෙන කමට අර බැසගෙන අතිශය මේ මේ සතුට වෙන අතිශය සතුට වෙන මට්ටමේ රාගදේශ මොහ පදනම් වෙන එකටයි ආලැජ්ජා වෙන්නේ. වෙන මොකටවත් ලැජ්ජා වෙන්නේ නැහැ යා. ලැජ්ජා බය කියන එක තෝරගන්න හරියට ලංකා මිනිස්සු ලැජ්ජා බය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතු ඉන්නේ. හිරියොත්තප්ප කියලා බුද්ධ ශාසනය විතරයි යෙදෙන්නේ වචනයක් වෙන කොහෙවත් යෙදෙන්නේ නැහැ. ඔත්තප්ප කියන්නේ මොකද්ද එතකොට? අර රාගදේශ මොහ පදනම් කරගෙන නන්දනය අභිනන්දනය අජ්ජෝසාය තිට්ඨති කියන අවකාශයේ නිසා එයා තුල රැස් වෙන්නේ මොකද්ද? අකුසල ධර්මයන් පදනම් කරගෙන අකුසල සංස්කාර රැස්වීමක් තියෙනවා. ඒ රැස් වෙන රාගදේශ මොහ පදනම් කරගෙන රැස් වෙන අකුසල සංස්කාර ගැන එයා බය හදා ගන්නවා. ඒ අකුසල සංස්කාරයව සංසාරය අමාරු වටන්න පුළුවන්. ඒකටයි එයා බය වෙන්නේ. ඕන ඕකටයි බය වෙන්න ඕන. ඕකට තමයි බය වෙන්නේ. එතකොට ඒක ඇති වුණාම මොකද්ද වෙන්නේ? ඒක ඇති වුණාම ඔන්න හිරියොත්තප්ප රැකෙනවා. හිරියොත්තප්ප රැකුනේ නැත්තම් මොකද වෙන්නේ? හිරොත්තප්ප නැති වුණොත් එහෙම අසති හිරොත්තප්ප විපන්නස්ස හෝති ඉන්ද්‍රිය සංවරය නැසල යනවා. මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ මොහොතේ අභිජ්ජා දෝමනස්ස නැතුව ඉන්ද්‍රිය ටික ඇසුරු කරන්න පුළුවන් හැකියාව. අතිශයින්ම ඇලීමකට යන්නෙත් නැහැ, අතිශයින්ම ගැටීමකට යන්නෙත් නැහැ. එතකොට ඇලීම් ගැටි ඒක වයසට ගියා කියලා වෙන්නේ නැහැ. හැබැයි ධර්මයක් තිබ්බොත් වෙනවා. දැන් එක තැනක තියෙනවා ධර්මී අපගේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නේ ආයුෂ. අවුරුදු 180න් පැවිදි වෙලා තියෙනවා. ආයේ ඒ 80න් පැවිදි වෙන දවස් 7න් රහත් වුණානේ. උන්වහන්සේගේ සූත්‍රය ඇත්තිනො බක්කුල සූත්‍රය කියලා පෙළලා බලන්න. ඒක උන්වහන්සේ ළඟට එක මෙයාගේ ඒ උන්වහන්සේගේ ගිහි කාලේ යාළුවෙක් එනවා අචේල කස්සප කියලා. එයා ඇවිල්ලා අහනවා දැන් ඔබ වහන්සේ අපි ඒ කාලේ හොඳ යාළුවෝනේ දැන් ඔබ වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟ පැවිදි වෙලා මං කැමති කෙලින්ම කතා කරන්න. එයා ඉතින් අර යාළුවානේ මං කැමති ඔබ වහන්සේක කෙලින්ම කතා කරන්න. මේ කාලේ ඇතුළත ගැහණු අය කී වතාවක් ඇසුරු කළාද? එයාගේ ප්‍රශ්නේ අචේල කස්සපගේ. ඔබ වහන්සේ ඔයා දැන් මේ පැවිදි වෙලා ගැහණු අය එක්ක කී වතාවක් ඇසුරු කරලා තියෙනවද? එතකොට අර බක්කුල මහරතනසිකෝ ආපෝයෝ එහෙම අහන්න එපා. ඔයා ඔය ප්‍රශ්නේ අහපු විදිය වැරදි. තුනරයක්ව නෑ වැරදක් නෑනේ. මං මගේ අවංක ප්‍රශ්නයක් ඇහුවේ. අපි දෙන්න පරණ යාළුවෝනේ. ඔබ වහන්සේ ගැහණු අය කී වතාවක් ඇසුරු කළාද කියලා මට කියන්න. එතකොට උන්වහන්සේ කොහෙම ආන්නේපා? ඔය අහන්න මගින් මේ පැවිදි ජීවිතේ පුරාවට, ඒ කියන්නේ අවුරුදු 80ක් කාලය ඇතුළත ඔයා මගෙන් අහන්න ඕනේ එහෙමයි. කීවතාව කාම සංඥා පහළ වෙලා තියෙනවද? සංඥා පහළ වෙලා ඉන්න පුළුවන් ඕන වෙලාවක. සංඥා ඒ කාම සංඥා නිසා ඒවා කාම ඡන්දේ බවට පත් වෙලා කාම පරිලාහ ඇතුලේ ගිනි ගන්නත් පටන් අරගෙන ඒ ගින්න නිවා ගන්නනේ කාම අරමුණු පස්සේ මිනිස්සු දුවන්නේ. ඊට පස්සේ නී අරමුණු වලින් සාම්තෘප්තිමත් වෙන්න හදන්නේ. ඒක පස්සේ වෙන එකක්නේ. ඒ ඔක්කොම වෙන්නේ මොකක් නිසාද? කාම සංඥා පහළ වුණොත්නේ. ඔය අහන්න ඉත කාම සංඥා පහළ වෙලා කාමයන්ගෙන් සම්තෘප්තිමත් නොවී කතාව විවර කරගන්නත් පුළුවන්. සංඥා තියෙනවා හිතේ, නමුත් එළියට ප්‍රකට කරන්න නැතුව කොහොමරි එක පාලනය කරගෙන ඉන්නවා. මේක එළියට දාන්නේ. එතකොට කාමයන් ඇසුරු කරන්න උවමනා වෙන්නේ නැහැ නේ. සංඥා එනවා, හිතේ එනවා. හැබැයි ඒවා ප්‍රායෝගික තලයට ගෙනියන්නේ නැහැ. ඔය අහන්න මගෙන් කාම සංඥා කීවතාව පහළ වෙලා තියෙනවා. හරි, ඔබ වහන්සේ කියන නිසා මම එහෙම අහන්නක්. හොඳයි, ගැහණු අය එක්ක හිටපු වාර මට එපා. ඔබ වහන්සේ කියන්නකො කීවතාවක් කාමසං. ඒතකොට කාන්තාව එක්ක ඇසුරු කළාට වඩා කාම සංඥා වැඩියෙන් තියෙන්න ඕනේ. ඇයි? සංඥා නිතර පහළ වෙනවා. හිතේනේ පහළ වෙන්නේ. හිතේ පහළ වෙනවා. ඒවා සම්තෘප්තිමත් කරගැනීමේ අද්දකීම් අඩුයිනේ. හිතේ තියෙනවා කරගන්නේ. හිතේ තියෙන අදහස එළියට යවන්නේ. ප්‍රායෝගික හැසිරීමේදී කර්ම රැස් වෙන අර සම්පූර්ණ කර්මීය දක්වා යන්නේ නැහැ. හොඳයි, ඔබ වහන්සේ කියන්නකෝ කීවතාව කාම සංඥා පහළ වෙලා තියෙන. එතකොට උන්වහන්සේ කියනවා මම පැවිදි වෙලා අවුරුදු 80යි. මම දවස් 7ක් 8වෙනි දවසේ මිනිසුන්ගේ දන් වැළඳුවේ නැහැ කෙලෙස් සහගත සිතකින්. උන්වහන්සේ කියන උන්වහන්සේ ගැන බක්කුල මහරහතන් වහන්සේ මේ අවුරුදු 80 ඇතුළත මට මේ දක්වාම ඔයා කැමති නම් විශ්වාස කරන්න කියනවා. මේ අවුරුදු 80 ඇතුළත කවදාවත් මට කාම සංඥාව පහළ වෙලා නැහැ. කවදාවත් නැහැ කාම සංඥාව පහළ වෙලා නැහැ. ඔයා අහපු ප්‍රශ්නෙම වැරදි. ඔයා ඇහුවේ කාන්තාවොත් එක කී වතාවක් ජීවත් වෙලා තියෙනවද කියලා, ඒක අහන්න එපායි. වදන්නවද ඒ කාලේ වගේ නෙමෙයි මම. මම බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් විදියට කෙලෙස් නිරුද්ධ කළා. අනික තමයි මේ ඊට පස්සේ උන්වහන්සේ දන්නවනේ අවුරුදු 80ක්ම ඉන්න ඕනේ කියලා. ඒක තමයි රසවත්ම දේ. ඒ අවුරුදු 80 ඇතුළත ඉන්නවට ඉඳලා තියෙන්නේ. පරම ආයුෂනේ. එහෙනම් මතක තියන්නේ කෙලෙස් නිරුද්ධ කරපු කෙනෙකුට ජීවිතේ පවත්වන්න තියෙන එක පවා මහා කරදරයක්. අපිට ජීවිතේට ආසයිනේ අපි. අපිට ජීවිතේ තව දවසක් හරි ජීවත් වෙන්න හරි ආසයිනේ. මුළු සේසතම හරි දෙන්න ලෑස්තිනේ දවසක් වෙනුවෙන්. අද මැරෙන්න ගනොත් එහෙම තව ලබන සතිය වෙනකන් කල් දාගන්න ඔයාලා ඕන දෙයක් කරනෝනේ. තියෙන යාන වාහන හරි විකුණලා තව සතියක් කොහොම හරි ජීවත් වෙන්න අපි ආයෙ ජීවත් කරවන්නනේ අපි බලන්නේ. බලන්නකො උන්වහන්සේ ඉන්නවට ඉඳලා තින. උන්වහන්සේ කියනවා මම කිසි දවසක මිනිහෙක්ගේ දානයක් බාර මේ දානෙකට ගෙදරට ගිහින් වළඳලා නැහැ කියනවා. බලන්න අද එහෙම බක්කුල මහරහතන් වහන්සේ වගේ හිටියොත් කියයි මා අසත්පුරුෂ කෙනෙක් මොකට පැවිදි වුණාද දන්නේ නැහැ කියලා. උන්වහන්සේ කියනවා ඇයි චරිත ගැන අපි දැනගත්තට පස්සේ ඒ වගේ හේවණෙල්ල තමයි අතර මේ අපිට වැටලා තියෙන්නේ. අපි ගණන් ගන්නෑ නේ කවුරුත් වැඩි. ගණන් ගන්නෑ කියන්නේ කරුණාවක් නෑ නෙමෙයි. අයි විශේෂ අදහසක් එන්නේ ඇයි මේ චරිත ගැන අපි දන්නෝනි. උන්වහන්සේ කියනවා මං කවදාවත් මිනිහෙක් දුන්න සිවුරක් පොරවල නෑ කියනවා. අපි හිතන්නේ ඒක ශ්‍රේෂ්ඨ දෙයක් කියලා නේ අර සිවුරු ටික පිළිගන්න එක. උන්වහන්සේ කියනවා මං කිසි දවසක මිනිස්සෙක් දුන්න සිවුරක් පොරවල නෑ කියලා. මම කිසි දවසක මගේ ජීවිතේ පුරාවටම මම කිසිම දවසක මිනිහෙක්ගේ ගෙට ගිහින් දන් වළඳලා නැහැ කියනවා. මං කවදාවත් මිනිස්සෙක් හදලා දුන්න තැනක සැතපීලා නැහැ කියනවා. මං කවදාවත් මේ පිරිසුදුකාරක ගාල නාල නැහැ කියනවා. මේ අවුරුදු 80 ඇතුළත අතිශය පරිසුද්ධයි කියනවා. මම කවදාවත් කෙලෙස් සහගතව නින්දට ගිහින් නැහැ කියනවා. මං කවදාවත් මේ මම සිවුර මහලා නැහැ කියනවා. ඇයි ඔහේ ඉන්නවට ඉන්නව එච්චරයි. මේ කෙලෙස් නිරුද්ධ කරලා ඉවරයිනේ. පරමායුෂ නිතිබ්බෙත් අවුරුදු 160ක් කියනෝනේ ආයුෂ. මේ උන්වහන්සේගේ ආයුෂත් පේනෝනේ. කවදාවත් සිවුරම ඒ කියන්නේ සිවුර නිකන් දුර්වල වුණත් ඔහේ පුරෝගෙන ඉන්නව. ඉන්නවට ඉන්නව එච්චරයි. එබඳු ජීවිතයක් මට තිබ්බේ කියනවා. මගේ ජීවිතේ හැම එකක් කියනවා. ඇයි දිග ආයු දැන් රහත් වෙලා අවුරුදු 80ක දිග කාලයක් ඉඳිපායි. ඒ කාලය ඇතුළත මේ අර සාමාන්‍ය කෙනෙකුට නම් කාලේ වැඩි වුණාට පස්සේ යාට හරි රසවත් කාලයක් නෑ කියනවා. අර ඒක හරියටම හරි මරණේ බලාගෙන ඉන්නේ කියලා රහත් වෙච්ච කෙනෙක්. අර අපේ දේශනාවලම අපි කියන්නේ මාසයක් වැඩ කරලා පඩිය බලාගෙන ඉන්නා වගේ මරණේ බලාගෙන ඉන්නේ නිකෙලස් මුනිවරයෙක් කියලා. ඉතින් උන්වහන්සේ කියනවා මට කවදාවත් මේකේ ලස්සනම දේ කාම සංඥා පහළ වෙලා නැහැ කියලා. එතකොට මේ අපේ බක්කුල මහරහතන් වහන්සේ අචේල කස්සපගෙන් අහනවා ඔයාට මේ අවුරුදු මේ ඔයාගේ ජීවිතේ මෙච්චර කල් ඔයා මොනවද කරගත්තේ කියලා අහනවා. එතකොට එයා මේ නිගණ්ඨ සරණ ගිය කෙනෙක්, ආජීවක පරම්පරාවට අයිති කෙනෙක්. එයා කියනවා අනේ මේ ශ්‍රමණයන් වහන්ස මට තට්ටි ගාපු හිසයි මේ අතේ තියෙන මොනඩ පිල් කලඹයි නිරුවත්කමයි විතරයි නිතරුනේ කියනවා. අහෝ ඔබ වහන්සේ වගේ මට පිහිට නැති වුණා මම පැවිදි වෙන්නම් කියලා උන්වහන්සේ එදා පැවිදි වෙලා තිනවා. එතකොට උන්වහන්සේ කියනවා මං කවදාවත් ශිෂ්‍යෙක් මහාන කරලා නැහැ කියනවා. මං කවදාවත් කෙනෙකුට නිසදෙසලා නැහැ කියනවා. මං කවදාකවත් උපසම්පදා කරලා නැහැ කියනවා කෙනෙක්ව. මං ඔයාට සම්බන්ධ වෙලා නැහැ කියනවා. එනිසා මං ඔයාව මං ළඟ පැවිදි කරගන්න මට කිසි අදහසක් නැහැ. බලන්න පින්නත් ඉන්නවට ඉඳලා තියෙන මේ ජීවිත. මං කිසි දවසක කිසි කෙනෙක් දැන් අපි නම් හිතාන ඉන්නේ ටිකක් වැඩි පිරිසක් පැවිදි කරලා එහෙම අපේ එහෙම තියෙනකොට හරිම බොහොම සාල යහපත නෑ පින්නත්. බුද්ධ ශාසනයට වඩා වෙනස්. බුද්ධ ශාසනය හාත්පසම වෙනස්. ඒ නිසා මේ මම කියන්න උත්සාහ කළ එක දෙයයි ඒ තමයි මේ හරි පුදුමයි නේද මේ බුද්ධ ශාසනය. ඒ අර සිහිනුවන යෙදෙනකොට හිරියොත්තප් ගුණධර්ම වැඩෙනකොට ස්වභාවයෙන් මේ ජීවිතවල ගොඩාක් කෙලෙස් අඩුයි. ඒකනේ බුදුරජාණන් වදාළේ ඉන්ද්‍රිය සංවරය නිකන් එන්නේ ඊට පස්සේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද? රූප නොබලනවා නෙමෙයි, අභිජ්ජා දෝමනස්ස සහගත තත්වේ නඩත්තු කරන්නේ නැහැ කියන එක. ඒතර අභිජ්ජා දෝමනස්ස සහගත තත්වේ නඩත්තු වෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? අභිජ්ජා දෝමනස්ස සහගත තත්වේ නඩත්තු වෙන්නේ නැති වුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරය නිසා තව දෙකක් හැදෙනවා. ඉන්ද්‍රිය සංවරයයි ආජීව පාරිශුද්ධයයි ප්‍රත්‍යසන්නිෂ්ඨිත බවකුයි හැදෙනවා. ඒ දෙක හැදෙනකොට මේ තුනින්ම සමන්නාගත වෙච්ච තත්වයට අපි කියනවා මොකද්ද? කුසල සීලය. ඔයගොල්ලෝ ධර්මයේ ඇහැලා ඇති කුසල සීල් කියලා එකක් තියෙන්නේ. කුසල සීල් කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරයත් එක්කම යොදා ගන්න මොකද්ද? ආජීව පාරිශුද්ධිය සහ ප්‍රත්‍යසන්නිෂ්ඨිත බව. ආජීවය කැලල් කරගන්නේ, ජීවිතය කැලල් කරගන්නේ, මොනවා කළත් කැලල් කරගන්නේ ජීවිතය. ආජීව පාරිශුද්ධිය තියාගන්න. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිෂ්ඨිත බව කියලා කියන්නේ ප්‍රධාන අවශ්‍යතා පරිහරණය කරනකොට අර්ථ හතරක් දරනවා. උදාහරණයක් විදිහට කෑම කනවා කියලා හිතන්නකෝ. ප්‍රත්‍ය පාවිච්චි කරන්නේ කෑම කනකොට. එකක් තමයි මේ ආහාරය තුල ආහාරයේ මෛත්‍රිය වඩනවා. ආහාරයේ මෛත්‍රිය අපේ දේශනාවල අපි කියලා තිනවා. ඒ කාලේ මෑත කාල නම් මට මතක නැහැ. කල කියලා තිනවා කෑම බත් පිඟාන අතර ගත්තාම මෛත්‍රිය වඩන්න. දැන් අපි වුණා දැනුත් එමය හැමදාම වළඳන්න කලින් අපි මෛත්‍රිය වඩනවා. දස දිශාවට මෛත්‍රිය වඩනවා. මේ බුදුරජාණන් සුවදාලා ධන්පතට ණය නැහැ කියලා එතකොට. ඔයාලා වුණත් කෑම මේසේ වාඩි වුණාට පස්සේ එක කරන්න. අපි කලින් දේශනාවල කියලා තිනවා මේ බත්පත මගේ අතට පැමිණීම දක්වාම වෙහෙසටපත් වුණු, විඩාවටපත් වුණු, ගුටි කාපු, අඬපු, දොඩපු, වැළපුණු සමහර විට අද මේ බත්පත වෙනුවෙන් මේ නැහිලා තියෙන ඉන්දියාවේ මිනිහෙක්. මගේ අතේ බත්පත තියෙනවා. ඒ බත්පත වෙනුවෙන් උදුමාකාරිතර මේ මහ පොළොවත් එක හැප්පිලා තියෙන්නේ අපි දන්නෙම නැති මිනිහෙක්. අද මගේ ආහාර වේල වෙනුවෙන් ඉන්දියාවේ අර බිහාර වගේ ප්‍රාන්තයක දුප්පත් මිනිහෙක් මහ පොළොවත් එක්ක හැප්පිලානේ. එතකොට ඒ සියලු දෙනා ඒ පළවෙනි එක තමයි ආහාරයේ ප්‍රත්‍ය සන්නිෂ්ඨිත බව කියන්නේ ඔකට. පළවෙනි එක තමයි ආහාරයේ මෛත්‍රිය. දෙවෙනි එක තමයි ආහාරයේ සංකාර. ආහාර සංකාර කියන්නේ මම මේ ආහාර ටික කියන්නේ මගේ කුසල සංස්කාර කියලා බලනවා. ගොරෝසු ආහාර කියන්නේ අකුසල සංස්කාර කියලා බලනවා. ඊට පස්සේ සංකාරයන්ගේ විපස්සනාව. ඒ කියන්නේ කොහොමද මේ මං ආහාර ගන්න මගේ සංස්කාර අනිත්‍ය වී යනවා නේද කියලා බලනවා. ඊළඟ එක තමයි ආහාරයේ සතර මහා ධාතුව. අභ්‍යන්තර සතර මහා ධාතුව, ගත බාහිර සතර මහා ධාතුව මේ බත් පිඟාන කියලා බලනවා. ඒ බත් පිඟානෙන් අභ්‍යන්තර සතර මහා ධාතුව නඩත්තු වෙනවා කියලා බලනවා. සතර මහා ධාතු මත යැපෙනවා විනා වෙන මොකක්වත් නැහැ නේද කියලා බලනවා. ඔන්න ඔය හතර තිබ්බොත් එයාට තියෙනවා මොකද්ද? ප්‍රත්‍යසන්නිස්සෘත සීලය. ඒක සීලයක්. කවුරුවත් හිතන්නේ කෑම මේසෙ වාඩි වෙන එකේ සිල් රකින්න පුළුවන් කියලා. කවුද හිතන්නේ? අපි හිතන්නේ සිල් කියන්නේ පන්සිල් වලට, අට සිල් වලට, ආජීව පාරිශුද්ධ සිල් වලට, දස සිල් වලට, ඕවට මේවට කියලා. කවුරුත් හිතනවාද කෑම මේසෙ වාඩි වීම කියන්නේ ශ්‍රාවකයෙකුට සීලයක්? එහෙම සිල් රැක්කොත් විතරයි ඒකට තමයි කුසල සීලය කියන්නේ. ඒකට කියන්නේ කුසල සිල්. මොකද්ද කුසල සිල් කියන්නේ? අර ඉන්ද්‍රිය සංවරයත් එක්කම. ඉන්ද්‍රිය සංවරය විතරක් කුසල සිල් කියන්නේ ආජීව පාරිශුද්ධියත් ඉදිරිපත් කරගන්නවා, ප්‍රත්‍යසන්නිෂ්ඨිත බව. ඒකට ඔය හතර දිනු කරන්න ඕනේ. ආහාරයේ මෛත්‍රිය, ආහාරයේ සංකාර, ආහාරයේ සංකාර විපස්සනාව, ආහාරයේ සතර මහා ධාතු. ඔය විදිහට බලන්න. ඕනම් ඔතනින්ම කෙනෙකුට නිවනටපත් වෙන්න පොඩි භාවනාවක් කරන්න පුළුවන්. ඒකට භාවනාවක් මේ කියපු දේශනාවකුත් තියෙනවා මේ අත කාලේ අපි භාවනා කරන විදිය ගැන. ඒකට අදාළ භාවනාව කරන විදිය ගැන දේශනාවක් තියෙනවා. ඒක අන්තර්ජාලය ඇති. ආහාරය අරමුණු කරලා භාවනා කරන්නේ කොහොමද කියලා. එතකොට මේ විදියට යම් කෙනෙක් තුල ඉන්ද්‍රිය සංවරය දුරු වුණොත්, මොකද ඉන්ද්‍රිය සංවරය නිසා සීලේ අසති. අර කුසල සීලය අහිමි වෙලා යනවා. කුසල සීලය අහිමි වුණොත් මොකද වෙන්නේ? හතූපනි සංහෝති සම්මා සමාධි. එතකොට තමයි එයාගේ අර මේ කෙලෙස් සහගත විතර්ක විචාර නොව විචාර විතක්ක විචාර නොකොට ඉන්න පුළුවන් හැකියාව. කෙලෙස් සහගත කුසල සිල් නැති වුණාට පස්සේ එයා අරමුණක් ගානේ කෙලෙස් සහගතව විතර්ක විචාර කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්මා සමාධි හතූපනි සංහෝති යථාභූත ඥාන දර්ශන. එතකොට එයාට ලෝකේ යථාභූත ඥානය කියලා කන්නේ. යථාභූත බලන්න පින්නත් මේ යථාභූත ඥානය කියන එක සති සම්පජඤ්ඤ බව. ඒක ඇතුලේ තව ගොඩක් තියෙනවා. ඊට පස්සේ හිරියොත්තප්ප අපි දන්නවට වඩා වෙන කතාවක්. ඒකෙන් ඊට පස්සේ ඒකෙන් එයා එකතු වෙන්නේ මොකටද? ඒ ඉන්ද්‍රිය සංවරය ඒකට එකතු වුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරය නිසා සීලයකට එකතු වෙනවා. මොකද කුසල සීලය. පත්‍ය සානිශ්චිත බවයි ආජීව පාරිශුද්ධයයි දෙකත් එක්ක. ඒ කුසල සීලේ නිසා මොකද වෙන්නේ? සමාධිය. එහෙනම් එකපාර සමාධිය වඩන්න භාවනා කළා ඇස් දෙක පියාගත්තා කියලා වැඩෙන සමාධියන්නේ ඉතින් වැඩෙන්නේ නැහැනේ. ඔයාලා හොඳටම දන්නවනේ මං කියන්න ඕනේ නැහැනේ. භාවනාවට පොඩ්ඩක් වීර්ය කරන අයනේ ඔයාලා. ඉතින් වැඩෙන්න එපා. වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේක සමාදන් වෙන්න ඕනේ. ඒකයි සාමාන්‍ය සාධම දවස් 3ක විතර එක දිගට භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ. ඇයි මේක තමයි සිල් දෙන්නේ හොඳ භාවනාවකදී මේක පුරුදු කරන්නේ. ඔයාගේ අද දවසේ වැඩේ මේක කියලා කියන්නේ. ඔයා අද සිල් නැහැ ඔයාට. ඔයා මේක සමාදන් වෙන්න සති සම්පජඤ්ඤේ සමාදන් වෙන්න හිරියොත්තප්ප සමාදන් වෙන්න ඉන්ද්‍රිය සංවරය ඒ ටික තමයි සමාදන් කරවන්නේ. එතකොට මේ සමාදානයේ ඇතුලේ තමයි දවස් 3ක් විතර ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇයි බුදුරජාණන් වදාළනේ සම්මා සමාධි කුසල සීලේ නිසා සමාධි උපදිනවා. සමාධිය නැත්තම් යථාභූත ඥානිය නැහැ. කොච්චර විදර්ශනා කළත් අනිත්‍යානුපස්සී අනත්තානු නිබ්බිදානු විරාගානු පටිච්චසමුප්පාදානු කිකි බලන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ මොකද්ද සම්මා සමාධි හතූපනිසං හෝති යථාභූත ඥාන දර්ශනං. යථාභූත ඥාන දර්ශනී නැති වුණොත් මොකද වෙන්නේ? යථාභූත ඥාන දර්ශනී නැතු නිබ්බිදා විරාගා කියන ස්වභාවය ඇතුලේ මතුවෙන්නේ. නිබ්බිදා විරාගේ නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නිබ්බිදා විරාගේ නැති වුණොත් එහෙනම් විමුක්ති ඥාන දර්ශනී කියලා එකක් නැහැ. විමුක්ති ඥාන දර්ශනී නැත්තම් සෝතාපන්න මඟඵල නැහැ. සෝතාපන්න මඟඵල නැහැ. ඉතින් සමාදන් වෙන්න මේ ධර්මයේ හැමදාම පන්තිල්ම සමාදන් වෙන්න එපා. සමාදන් වෙන්න මේ වගේ ධර්මයක්. පොහොයක් දවසක සමාදන් වෙන්න මේ කියන ධර්මයේ. ඉතින් මේ සමාදන් වීම ඇතුලේ භාවනා කරන්න වැඩෙනවා. විදර්ශනා කරන්න වැඩෙනවා. ඇයි? අනුපිළිවෙල කතාවක් ධර්මයේ තියෙන. ඒ අනුපිළිවෙල කතාව වෙනුවට අපි මෙහි මොකක් හරි අපි හදාගත් එකකට තමයි ඔය අහු වෙලා ඉන්නේ. ඒ හදාගත් එක ඇතුලේ ලොකු ප්‍රයෝජනයක් නැහැ කියලා මම කියන්න ඕනේ. ඔයාලටම මේ වෙනකොට තේරිලා තියෙන්න ඕන. ඔය උත්සාහ කරාම ඒක නිකන් ගඟට ඉනි කැපුවා. උත්සාහයක් නැහැ නෙමෙයි. ප්‍රතිඵල නැතික මේ අවුලක් නේ තියෙන්නේ. ප්‍රතිඵල ලැබෙන්නේ මේ බඳු ධර්මයක් වැඩිමින්. පුරුදු කිරීමෙන්. මේ බඳු ධර්මයක් පුරුදු කිරීමට ඔය පින්තුන්ට මේ දේශනා උපකාර වේවා. දායකත්වය පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා බොහොම සද්ධාවෙන් මාසිකව මේ ධර්ම දාණයට සම්බන්ධ වෙනවා. ඩී වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. කාලාන්තරයක් තිස්සේ පියතුමන් මේ උතුම් දේශනාවට සම්බන්ධව දායකත්වයේගෙන කටයුතු කරන වික්‍රමරත්න මහත්මයා, ටිකිරි කුමාරි මහත්මිය, චාමනී වික්‍රමරත්න, දිලානි වික්‍රමරත්න, අපේ කල්යාණ මිත්‍ර දිල්රූ වික්‍රමරත්න මහත්මයා, එවැගේම විරංජ වික්‍රමරත්න කියන මේ මහත්මින් ඇතුළු සියලු දෙනාටම මේ කුසල්, මේ විශේෂයෙන්ම ඩී වික්‍රමරත්න මහත්මයා බොහොම ජීවිතේ සන්ධ්‍යාව ඉන්න කෙනෙක් මේ දේශනා සාදරාගෙන උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ දේශනා උපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. මේ මාසේ 29 වන දින ජන්මදිනයේ යෙදුණු අල්විස් පුතුණුවන්ට, එවැගේම ජූනි මාසේ 4 වන දින ජන්මදිනයේ යෙදුණු බෙනුරි අල්විස් මිනිබිරියට, ජූනි මාසේ 5 වන දින ජන්මදිනයේ යෙදුණු දිල්රුක් වික්‍රම ධර්මශ්‍රී පුතුණුවන්ට, ජූනි මාසේ 6 වන දින ජන්මදිනයේ යෙදුණු නිශාන්ත කරුණානායක පුතුණුවන් ප්‍රදාන ඒ වික්‍රමරත්න පියතුමන්ගේ අනිකුත් සියලු දරුවන්ට ආශිර්වාද කොට තිබෙනවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. වික්‍රමරත්න පියතුමන් එවගේ මේ දේශනාවට සම්බන්ධ වුණු සියලු දෙනාමත්, අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන මේ රැස් වුණා වූ සියලු දෙනාටම සුවසේම නිවන් මඟ වඩා ගන්නට මේ කුසල් හේතු වාසනා වේවා. පරලෝ සැපත් දෙමව්පියන් වන දීගොඩ ගමගේ එමලිහාමී මෞතුමිය, දුන් අදිරියෙන් වික්‍රමරත්න පියතුමන්, TAN WM විලියම් බණ්ඩාර මහත්මා, WM ලීලාවති කුමාරිහාමි මහත්මිය ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. එවගේම පවුල්වල සියලු දෙනාට මේ කුසල් උපකාර වේවා. මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. එවගේම මේ දේශනාව සඳහා සම්බන්ධ වුණු අපටත්, ලක්වාසි ලෝකවාසි සියලු මහා සංගරුවනටත්, මේ පින්නතුන්ට ධර්මයෙන් අනුග්‍රහ කළ, ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්න උපකාර කළ සියලු මහා සංගරුවනටද මේ කුසල් නිවන් පිණිස වේවායි අපි අධිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
සාධු සාධු සාධු. මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව මෙතකින් නිමාවටපත් කරන්නටයි අපගේ සූදානම. අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින සද්ධර්මානුශාසනාව සිදු කළ පින්වත් ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ, ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පිරිනමනු ලබනවා. ඒත් සමගින් පින්වත් දායකත්වයේ දැක්වූ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ටී වික්‍රමරත්න මහත්මා ඇතුළු සියලුම දෙනාට ඔවුන්ගේ දායකත්ව අරමුණු සඵල වේවායි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගින් ඔබට ඒකරාශී වන්නට හැකියාව තිබෙනවා. පෙරවරු 9ට රාහුල කුමාරෝපත්‍ය පිළිබඳව කෙටි දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. රාජකීය පණ්ඩිත පූජනීය නීතිගම චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මෙම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නටත් හැකියාව තිබෙනවා. ඒ මතක් කිරීමත් සමගින් අපි මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.